કેને
મને મેં વાત કે કેને એટલી માં સમય ને કથાઓ કામ ન
આહા
અભી જે અતુલ તો યાર હે
હેલો
અતુલ તે
અવશ્ય
નમો દાદી
ખતા કરો સંપદ ધર્મ મૌલિક કારણો ટીકો ઓકે વિસ્તર વેનવન અનંત ન્યાયક વિસ્તર વેન એક સીમાવ કરણ દરિતરંગ પ્રભેદ પ્રોપર્ટી સંપાદ દેન આપી હિતાગિન અંગ 12 વિતરાઈ કેલાને ને પ્રોપર્ટી સંપાદી સીમા કરણ દરિતરંગ ગમુરકટ એન અંતિમટ પટ્ટાને નતર વે મં એક ઓન ગે કેલા દેન દેન આપી નિકમત મેક મેક મે વેન ટીકા એટટમ દેન પ્રોપર્ટી સંપાદી આપી કુ અવિદ્યા પચ્ચ સંકાર સંકારપચ્ચ વિજ્ઞાન વિજ્ઞાનપચ્ચ નામ રૂપં કે યમ તેનકદી સંકારે કેલા યમક તીએ ના સંકારે કેન ધર્મતાવ્ય એતિ વેનવન એતિ વેન્ની અવિદ્યાવ નિસામાય કેન ન્યાયક ઉતન તીએ હેબઈ અવિદ્યાવ સંકારટ પ્રત્ય વેન્ને કોહમદ મોન મોન વિદ્યરદ કેલ ઓકે નહ અવિદ્યાવ સંકારટ પ્રત્ય વેન ક્રમ ગોડક તીએ ගොඩක් වෙනස්. ඒ කියන්නේ සංකාරය ගන්න පුඤ්ඤාභි සංකාරය ගන්නකොට පුඤ්ඤාභි සංකාරයකට අවිද්‍යාව ප්‍රත්‍ය වෙන්නේ වෙන ආකාරය. අපුඤ්ඤාභි සංකාරයකට අවිද්‍යාව ප්‍රත්‍ය වෙන්නේ වෙන ආකාරය. ආනිද්‍යාභි සංකාරයට අවිද්‍යාව ප්‍රත්‍ය වෙන්නේ වෙන ආකාරය. නමුත් කොහොම හරි අවිද්‍යාව ප්‍රත්‍යයෙන් තමයි සංකාරය. සංකාර කියලා යම් ධර්මයක් ලෝකෙ තියෙනනම් ඒ හැම සංකාරයක්ම අවිද්‍යාව ප්‍රත්‍ය කියන න්‍යායක් තියෙනවා. ඒක නමුත් අවිද්‍යාව සංකාරයට ප්‍රත්‍ය වෙන්න කොහොමද කියලා තව ඔකේ ලියලා නැහැ. ඊපස්සේ සංකාරය නිසා විඥානය ඇති වෙනවා කියන ධර්මතාවයක් තියෙනවා. ඒකකොට සංකාරය විඥානයට ප්‍රත්‍ය වෙන්නේ කොහොමද කියලා ඔකේ නැහැ. මොකද විඥානය ගත්තාම ප්‍රතිපද විඥානයක් ඊට පස්සේ චෝටි විපාක විඥානයක් තියෙනවා ඊට පස්සේ ක්‍රියා චිත්තයන්ති එතකොට මේ හැම එකකටම සංඛාරී විඥානයට ප්‍රතිවිර න්‍යායන් ඒ විදිහට විඥානයේ නාම රූපයට ප්‍රතිවින ආකාරයන් වෙනස් අපි කෙටියෙන් කොහොම ගත්තාම කෙරවලට ගියාම දැන් භවය නිසා ජාති කියලා කිව්වහම ඒකේ නානත්වයක් තියෙනවා ඒ කියන්නේ භවය කියලා ගත්තාම කාම කාම භවයද රූප භවයද අරූප භවයද කියලා විස්තර කළා නේද සාධාපත්‍ය භව කියලා විතරයි තියෙන්නේ භවය කියලා යමක් කියනොත් උපාදාය නිසාම ඉවෙන්නේ නමුත් මේක කාම භවයේද රූප භවයේද අරූප භවයේද කියලා විස්තර කළා භවපත්‍ය ජාති කිව්වහම කාම භවයේ මනුෂ්‍යයෙක් වෙලාද දෙවියෙක් වෙලාද ප්‍රඥෙක් වෙලාද පිරිසනගතසත්ෙක් වෙලාද ඒ ජාතිය ගැන විස්තර කළත් නැහැ. එතකොට ඔය පටිච්චසමුප්පාදයේ ප්‍රධාන න්‍යාය විතරයි තියෙන්නේ. ඒක ඇතුලේ කාම භවයේ මනුෂ්‍යයෙක් ජාතියක් වෙනවා නම් ඒකට අංග ටිකක් තියෙනවා. කාම භවයේ සතර අපාය ජාතියක් කියනනම් ඒකට කාරණා ටිකක් තියෙනවා. එතකොට ඔක්කොම වෙනස් වෙනවා. සත්‍යෙත් වෙනස් වෙනවා. කාමභවයේ මනුෂ්‍යයෙක් වෙනවා නම් ඒක කොහොමද තමයි නම් ඒක කාරණා ඇතුලේ වෙනස් වෙනවා. කාමභවයේ දෙවියෙක් වෙනවා නම් ඒක ඇතුලේ වෙනස් වෙනවා. ඊට පස්සේ රූපභවයේ ඥානයෙක් වෙනවා නම් ඒක ඇතුලේ තියෙන අංග ටික වෙනස් වෙනවා. ඊට පස්සේ අරූපභවයේ අරූප ඥානයෙක් වෙනවා නම් ඒක අංග ටික වෙනස් වෙනවා. කියලා න්‍යායක් තියෙනවා. හරිද? ඒ නිසා සත්‍ය සම්පාදියේ ඉගෙන ගන්න මම ගත්තේ අදහසක් නිකන් කියන්න. දැන් අවිද්‍යාව සංකාරට පත් වෙනවා කියලා ගන්න. අවිද්‍යාව සංකාරට පත් වෙනකොට අපි කියමු අපුඤ්ඤාවි සංකාරයක් නෑ. අපුඤ්ඤාවි සංකාරයට අවිද්‍යාව පත් වෙන්නේ අඤ්ඤමඤ්ඤ පත් වෙනවා. ඊට පස්සේ නිස්සය පත්යෙන් පත් වෙනවා. අඤ්ඤමඤ්ඤව සම්පූර්ණ පත්යෙන් අඤ්ඤමඤ්ඤ පත්යෙන් හේතු පත්යෙන් පත් වෙනවා. හරිද? අවිද්‍යාව සංකාරයට අකුසල සිතක අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් සම්ප්‍රයුක්ත ප්‍රත්‍යයෙන් හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය. තව පුඤ්ඤාභි සංකාරයකට අවිද්‍යාව ආශේවන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය. කෙලින්ම ඒ හිතේ නැහැ. ওই විදිහට මේ අවිද්‍යාව ප්‍රත්‍ය වෙන ක්‍රම තියෙනවා. දන්නේ නේද? ඒකනේ. කොන්න ওই ටික තේරුම් ගත්තාම තමයි ඒක පටිච්චසමුප්පාදේ සීමා කරන්න දෙන්න ගැඹුරකට යනවා කියලා කියන්නේ. ඒක වෙනසක් තියෙනවා ඊට පස්සේ. ඒ කියන්නේ අකුසල සිතක අවිද්‍යාව ඒ සිතේම යෙදිලා තියෙනවා. ඒ සිතේම ගැටිලා තියෙනවා අවිද්‍යාව අකුසල සිතක. හැබැයි පුඤ්ඤාභි සංකාර සිතක අවිද්‍යාව ඒ සිතේ ගැටිලා යෙදිලා. නිෂ්ක්‍රියපත්තේ විතරයි එක තියෙන්නේ. ඒ සිතේම අවිද්‍යාව තිබුණා නම් ඒකට කුසල කියන්න බෑ. කියන්නේ. ඒ කියන්නේ මේ අකුසල චෛතසිකයක් යෙදෙන්නේ නැහැ කුසලයක්. මේ දැන් අරකේ අර විදිහම තියෙනවා. අද මම නිකන් මේ මතක් කළේ පටිච්චසමුප්පාදේ ඒ වගේ අසතුත් තියෙනවා කියන කාරණාව හිතන්නේ ඒ වගේ පැත්තකුත් බලල දැකල ගය නිසා මම ওই පටිච්චසමුප්පාද දේශනාව ඒ කරන්නේ නිකන් එහෙම නෙමෙයි දැන් දැන් අද කවුරුත් දන්නේ නැහැ මේ පැත්ත පටිච්චසමුප්පාද වෙනවා කියන්නේ දෙවෙනිම දේ ඊට පස්සේ දැන් මම පොඩි ප්‍රශ්නයක් අහන්නම් ප්‍රශ්නේ හැල තමයි උත්තර දෙන්නේ දැන් පටිච්චසමුප්පාදයේ නියම විදිහට කෙනෙක් ඉගෙන ගන්නවා නම් ඇත්තටම පටිච්චසමුප්පාදයේ අවබෝධයෙන් තමයි ධර්මය අවබෝධ වෙන්නේ. ඒ ධම්මපදයේ පටිච්චසමුප්පාදය තමයි. යමෙක් ධර්මය දැක්කම පටිච්චසමුප්පාදය දැක්කේ පටිච්චසමුප්පාදය දැක්කේ ධර්මය දැක්ක කෙනෙක් වෙනවා. හරියටම මේ මම කියන්නේ නිවන් මාගේ යම් අඩුපාඩුවක් තියෙනවා නම් මේ ප්‍රතිපදාවේ මේ පටිච්චසමුප්පාදයේ තියෙන අඩුව නිසායි කියලා මම කියන්නේ. අද වැරදි. මේ පටිච්චසමුප්පාදයේ හරියට අවබෝධ වෙනවා නම් අපි අහලා තියෙනවා නේද පටිච්චසමුප්පාදයේ දැන් ඔය කර්ම 12ක් තියෙනවා ඊට පස්සේ පටිච්චසමුප්පාදයේ කාල තුනකින් කොටස් හතරකින් මූල දෙකකින් ආකාර 20කින් පටිච්චසමුප්පාදය අවබෝධ වෙන්න ඕනේ ඒ කියන්නේ දැන් අපි කියමුකෝ අතීත අනාගත වර්තමාන කියලා කාල තුනකින් පටිච්චසමුප්පාදය දෙන්න කොටස් හතරක් යෙදෙනවා නේද ඒ කියන්නේ හේතු ඵල සංදි, ඵල හේතු සංදි, හේතු ඵල සංදි කියලා සංදි තුනක් තියෙනවනේ, කොටස් හතරක් තියෙනවනේ. ඔතනදී මූල දෙකක් තියෙනවා. අහලා ඇති තණ්හා මූලිකෝ සහ අවිද්‍යා මූලිකෝ පංච උපාදාන ස්කන්ධය හට ගන්නවා. මගේ ප්‍රශ්නේ එන්නේ අවිද්‍යා මූලිකෝ පංච උපාදාන ස්කන්ධය හට ගන්න හැටි හා තණ්හා මූලිකෝ හට ගන්න හැටි කියන්නේ. එතකොට තමයි මේ භක්මචර්යාව මතෙන්නේ එතන. පංච උපාදාන ස්කන්ධය අවිද්‍යා මූලිකෝ සහ තණ්හා මූලිකෝ පංච උපාදාන ස්කන්ධය හට ගන්න හැටි. කියන්න පුළුවන්. ඔන්න ඔයක ලෙහන්න පුළුවන් වුණත් තමයි මේ නිවන් මඟ සහේතුකෝ පෙන්වන්න පුළුවන් කියලා මම කියන්නේ. ඒක අතීත දැන් මම අර දේශනාවකදී ඔන්න ඔය ටික මුල් කරගෙන ඊටපස්සේ ඔක වට තුනක් තියෙනවා. කර්ම වටේ කෙලෙස් වටේ ඉපදෙනවා. ඒකෙදි දැන් මේ ඔක්කොම පිටකේ තියෙනවා. ඒ න්‍යායන් පිටකෙදි නමුත් ඒවට දෙන අර්ථය වැරදි කියලා මම කියන්නේ. එතකොට ඔය වට තුනද වෙනස් වෙනවා. කර්ම වටේ කෙලෙස් වටේ විපාක වටේ කියලා කියනවා. කර්ම වටේ විපාක වටේ කෙලෙස් වටේ කියලා කියනවා. එතකොට මේ දෙකේ වෙනස කොතනද? සින ටිකයි යෝ. ඔක සූපතු කාරණාවක් කියලා හිතනද රවින? මුළු නිවන් මගම සක්‍රිය වෙන සහ අක්‍රිය වෙන තැන. එතන වටිනාකම කවුරුවත් දන්නේ නැහැ. මම උන්නම් පැහැදිලි කරලා දෙන්නම්. මගේ මෙවිවේකේ ඉලක්කය තමයි භවනා පන්තියේදී උන් ඕක පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඉතින් මේ දැන් උදාහරණයක් ඇටියට අපි ගත්තොත් මම අර මතකද ඔස්ට්‍රේලියාවේදී හැම ගස් ලබු ගහකට උපමා කරලා දේශනාවක් කළා. අහුවනේ. එතනදී දැන් අද තියෙන தත්ත්වය අපි ගමු. අද වර්තමාන தත්ත්වයේදී මුළු ලෝකෙම පටිච්චසම්පාදේ විස්තර කරන්නේ පෙර අවිද්‍යා කර්මයන්ට අනුව විඥාන නාම රූප සලආයතන පස වේදනා කියලා ප්‍රතිසන්දිය මට්ටමේ මේ විපාක ටික ඇදුනානේ. හරි. ඊට පස්සේ ප්‍රෝත්ති විපාක ටිකක් අපිට හම්බුනේ චක්කු විඥාන්තෝත විඥාන කියලා. මේ ප්‍රෝත්ති විපාක සහ ප්‍රතිසන්දි විපාක කියන දෙකම පුරාණ කර්මපත්තෙන් කියලා තමයි වර්තමානයේක විස්තර කරන්නේ. එහෙම නේද?
තියෙනවා කියලා.
එහෙමයි විස්තර කරන්නේ. පුරාණ කර්මයේ ප්‍රත්‍යයෙන් තමයි, ඒ කියන්නේ විපාක ටික ඔක්කොම විස්තර කරන්නේ පුරාණ කර්ම ප්‍රත්‍ය. එතකොට ඒ විපාකයට තණ්හා උපාදාන වෙන එක තමයි වර්තමාන ආපහු කර්මය, ඒකට අනාගත ඵලය හැටියට. නමුත් එහෙම ගත්තාම මේකේ දුස් ගොඩායි, වැරදි. වැරදි. මම අර කිව්වේ ගස් ලැබු ඇටේ එයක් අපි හිටෙව්වහම ගස් ලැබු ඇටේ හිටේපු නිසා ගහක් හැදෙනවනේ. එතකොට ගස් ලැබු ඇටේ නැමති හේතුයි ඵලය ගස් ලැබු ගහ. එතකොට මේ ගහේ ගෙඩි හැදෙනවා නම් මේ ගෙඩි වලට හේතුව ගස් ලැබු ඇටේ නෙමෙයි. මේ ගෙඩි වලට හේතුව ගහ. තේරෙන්නේ? ගෙඩි වලට හේතු මේ ගහේ ගෙඩි හැදෙනවා නම් ගෙඩිත් ඵලයක් නේ. ගස් ලැබු ඇටේ හේතුව ගහ ඵලය. ඵලයේ හේතුවක් තුළයි මේ ගෙඩි ටික දැන්. හේතුඵල ධර්ම ස්වභාවය ඒකනේ නේද? එතකොට ගහේ හැදෙන ගෙඩි තියෙනවා නම් ඒ ගෙඩි වලට හේතුව ගහ මිසක අර ගස් ලැබු ඇටේ නෙවෙයි. ඒ වගේ ගස් ලැබු ඇටේ වගේ තමයි ප්‍රතිසන්දිය ලබා දෙන්න හේතු වෙන පෙර කර්මසිත. කර්ම විඥාන. අවිද්‍යා සංකාරකතාවකට කර්ම විඥාන. ඒ කර්මසිත නිසා හටගත්තු ගස් ලැබු ගහ වගේ තමයි මේ ජීවිතය හැදුනේ. විඥාන නාම රූප සලආයතන කියලා මේ ආයතන ටික හැදෙනවා කියන තැන දක්වා යදුනේ මේ ටික ගස් ලැබු ගහ වගේ. දැන් චක්කු විඥාන සෝත විඥාන කියන ටික විපාක ටික මේ ගහයේ හැදුණු ගෙඩිවක්. ඒ චක්කු විඥාන සෝත විඥාන කියන ප්‍රෝත්ති විපාක ටිකට හේතුව පෙර ජීවිතයේ කර්මසිත නෙමෙයි. එහෙම වෙන්නේ නැහැ. දැන් පුරාණ කර්මයට හටගත්ත මේ රූපය නැත්නම් මේ නාම රූප දෙක පිරිසිඳ නොදන්නාකම කියන කාරණාව මුල් කරගෙන අද කර්ම සිත් උපදිලා ඒ කර්මයට විපාක කැටිට තමයි මේ චක්කු විඥාන සෝත විඥාන කියන ටික එන්නේ. දැන් ඔක විස්තර කරනවා නම් විශාල වටපිටාවක්. නමුත් මෙතෙන්දි මම එක කාරණාවක් මතක් කරන්න. හැම වෙලාවෙම ප්‍රතිසන්දි මට්ටමේ නාම රූප දෙක තණ්හා මූලිකයි. හරිද? පංච උපාදාන ස්කන්ධය හැදෙනකොට තණ්හා මූලිකයි. ඒ කියන්නේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා මේ සංස්කාරයන් විස්තර කරනවා උත්තරපත්. ප්‍රතිසන්දි මට්ටම. මේ ආයතන කියන ස්පර්ශ වල වේදනා ඇති වෙනවා කියන තැන දක්වාම හම්බ වෙන පිට තණ්හා මූලිකයි. පුරාණ කර්මයේ විපාකයි. එතකොට ඒ ස්පර්ශ විලා වේදනාව ඇති වෙනවා කියන තැනකදී අපිට ඇහැට පේනකොට සීමා නොකරලද මනසක් තියෙනවා. දැන් ඇහින් යමක් බලනකොට අපිට මෙහෙම දැන් බැලුවොත් අපිට හම්බ වෙනවන්නේ කිසිම අරමුණකට සිත සීමා නොවි සීමා නොකරලද මට්ටමකින් රූප පේනවනේ. ඒ පේනකොට ස්වභාවය තමයි අපි බලනවා නෙමෙයි, එහෙ ඉඳන් අපිට පෙනෙනවා. මේ පෙනෙන මට්ටම ගත්තහම මෙතන තියෙන්නේ පුරාණ කර්මයට හටගත්ත ආයතන ටික නිසා ස්පර්ශ වෙලා මේ අරමුණ පෙනෙන පෙනෙන මට්ටම. ඔය ටික තණ්හා මූලික. දැන් මේ පෙනෙන දේ ඇත්ත නොදන්නාකම නිසා අපි මොනවා හරි දෙයක් අපි කිමු ගහ කියලා හිතනවා කියන්නකෝ. දැන් මේ හිතනකොට මේව ඔන්න නව කර්ම. දැන් ඔන්න වර්තමානයේ අවිද්‍යාව සක්‍රියයි. මේ පෙනෙනවා කියන අරමුණේ ඇත්ත නොදන්නාකම නිසා අපි ඇහැටු ගහ කියලා හිතනවා කියන්නකෝ. ඇහැටු ගහ කියලා හිතනවා. ඔන්න මේකට කර්මසිත. මහත්තයා දන්නවද දැන් මේ සිත මෙහෙම හිතනකොට වෙන දේ මොකද්ද කියලා? අපි මෙහෙ බලහගෙන ඇහැටු ගහ කියලා හිතනකොට මේ පැත්ත සවිඥානික වෙනවා. මේ සිත නිසා මේ පැත්ත නාම රූප වෙලා මේ සිත නිසා ආයතන ටික පිටිනවා. දැන් ඒ සිතෙන් සිතට හැදෙනවා. දැන් ඕගොල්ලෝ ඕන්නම් මොනහොඳ අරමුණක් දිහා බලාගෙන රාගය සිතකින් රාග සහගතව හිතන්න බලන්න මොකද වෙනස් වෙන්නේ නැද්ද කියලා බලන්න. ඒ සහගතව හිතන්න ඇහින් බලාගෙන අතින් රාගෙන් අරහිතයට යමක් හිතත් ඒ හිතනවා කියන එකට මේ පැත්තේ සක්‍රිය වෙන්නේ හැදෙන සවිඥානික. එතකොට දැන් ඇහැට පෙනෙන රූපය අරබය ඇත්ත නොදන්නාකම නිසා අපි හිතමුක ඇහැට ගහලා හිතනවා කියලා. හිතනකොට මේ සිත නිසා නාම රූප වල ආයතන ටික හැදෙන. මේ දැන් මේ කර්ම සිත නිසා දැන් මේ ආයතන ටික හැදිලා තියෙන්නේ ප්‍රතිසන්දි සිතෙන් නෙමෙයි. මේ සිත. හරිද? මේ කර්ම සිත්. ඒ ආයතන ටිකට යම ගැටෙනකොට මෙයා මේ ඉන්නේ කතරල ඊට අනුගත වෙනවා. අනුගත වෙලා මේ රූපේ බලනවා. එතකොට අපිට දැන් ඇහැතු ගහ බලන්න හම්බ වෙනවා. ඇහැතු ගහ දිහා බලනවා කියන්නකො බලනකොට දැන් මේ විපාක චක්කු විඥානේ උපන්නේ ප්‍රතිසන්දියට නෙමෙයි. කාමෝචරස කම්මස කතත්ත උපචිතත්ත විපාක. අපි සෙල්ලාම අපිට හම්බුනේ ඇහැට රූපයක් පේනකොට සීමා නොකරලද බලනවා. දැන් අපි ඇහැතු ගහ කියලා හිතලා ඇහැතු ගහ දිහා බලනකොට දැන් මගේ මනස ඇහැ සීමා දෙලා එක වස්තුවකට තේරණේ. දැන් මේක පරිත්තයි. මේක කාමවචනයි. දැන් පෙනෙන මට්ටමට විතරයි ප්‍රතිසන්දියෙන් අපිට උරුම වෙන්නේ. බලනවා කියන ටික වර්තමාන අවිද්‍යා කර්මලෙන් අපිට කරන්නේ.
අසනානේ පරිත්තයි කියන්නේ
පරිත්තයි කියන්නේ කෙටි මේ අරමුණේ ඒ සීමාව ටිකයි සීමා වෙලා දැන් තියෙන. ඒකයි කාමයේ කාමවචරේ පරිත්තයි කියලා කියන්නේ පරිත්තාරම්මන කියලා කියන්නේ ආරම්මනේ පරිත්තයි ටිකයි. දැන් අරකදී ආරම්මනේ විශාලයි. ව්‍යාප්තයි. පැතිරලා තියෙන සීමා නොකනලද බව. දැන් අපි පොදුවේ බැලුවහම මේ ඔක්කොම පේනවා. නමුත් අපි මොන හෘදයේ දිහා බලන්න ගත්තාම දැන් සීමා වෙලා.
මානසිකාරයේ තියෙනවා.
එතෙන්දී තමයි. එතකොට දැන් හොඳට බලන්න සීමා නොකනලද මනසින් බලලා යමකට ඇලෙන්න හෝ ගැටෙන්න පුළුවන්ද කියන්නේ. අපිට යමක් අරඹය ඇලෙන්න හරි ගැටෙන්න හරි නම් ඒ දේ විතරක් අල්ල ගන්න වෙනවානේ. දැන් මේ රූපේ දිහා විතරක් බලලා හොඳ නරක වශයෙන් හිතන්න පුළුවන් මට. නමුත් පොදු මනසකින් බලලා එහෙම හිතන්න බෑ නේද? එතකොට මෙන්න මෙතන දෙමන් සන්ධියක් කියන්නේ සීමා නොකන ලද මනසක් අපිට හම්බ වෙන තැනකදී කල්‍යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය කියන ටිකෙන් අපිට ලැබිලා තිබුණොත් අපේ ඇස් ඉදිරිපිටට එන රූපය ඇත්ත මෙන්න මේකයි කියලා සිහි කරගත්ත අපිට ඒ කල්‍යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණයෙන් කියන ලැබුණ උත්තරය අපි සිහි කරගත්තොත් මේ පෙනෙන තැනක තියෙන ඇත්ත අපිට හම්බ වෙනවා. එතකොට පෙනෙන රූපයක ඇත්ත දැක්කහම අපිට රූපය කියන එක බලන්න මෙහාට යන්න තියෙන හේතුව හිතින්නේ නැහැ. රූපය කියන එක හටගෙන නිරුද්ධ වෙන එකක් කියලා නුවණක් විතරයි එන්නේ.
නව විද්‍යාව වර්තමාන විද්‍යාව
උත්තේ ඉඩ
නැහැ.
නමුත් මේ කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණේ නැති වුණු නැති කමේ අඩුව තමයි. මොකද ඇස් ඉදිරියට රූපයක් එනකොට ඒ රූපය දිහා බලන්න යථාභූත ඥානයක් ඇතිවව නැහැ. ඒ ඇත්ත නැති වෙනකොට අපිට ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද? ආස්ත්‍ර ප්‍රතිසරයන් සදකින කොටම මේ පිනෙන අරමුණු ආරම්භය බොහෝ සතරක ඉඳලා හුරු පිළිස්සට වදී අපිට ශනිකවම ඉන්නේ ගහ කියන එක පුද්ගලික කියන ඇඟින් මේ පිනෙන දෙයක් ඇත්ත නොදකින කොටම අපේ මනස ආස්ත්‍ර වේදේ. ඊට පස්සේ පුද්ගලයේ කෙනෙක් කියන අදහස් ටික ඇති වුණාම ඒ අදහස සීකල අපි මේ දිහා බලමු. බලනවා කියන්නේ එතකොට බලන්ද කියලා අපි ආපහු චිත්තචෛසික ටිකක් උපදිනවනේ. ඒ උපදින ටික හැම වෙලාවෙම අවිද්‍යාවයි. මේ චක්කු විඥානයේම මේ ඇහැ රූප චක්කු විඥානයේම දෙයාකාරකෙන් සක්‍රියයි.
සානස එතන අවිද්‍යාව එක්ක තණ්හා ගතියකුත් තියෙනවනේ. බලන්න ඕනකමකුත් තියෙනවනේ.
බලන්න ඕනකමකුත් තියෙනවා. නමුත් මෙතනදී බලනවා කියන කාරණාව චේතනාවෙන් සිද්ධ කරන එක. කාම මේකේ සාරජ්‍ය වෙන ගතිය නෑ, ඇලෙන ගතිය නෑ. හැම වෙලාවෙම උදාහරණ මම ඔකට සහේතුක උගලන්ට කර්ම කාරණා ටිකක් මතක් කළොත් අකුසල සිතක් ගත්තොත් අපි කියමු සෝමනස්ස සහගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත හෝ විප්‍රයුක්ත අසංකාරික හෝ සසංකාරික ලෝභ සිතක් ගන්න. එහෙම නැත්නම් දෝමනස් සහගත පටිඝ සම්පයුක්ත අකුසල සිතක් ගන්න. මේ සිතක් අරගත්තාම සිතේ තියෙන පටිච්චසමුප්පන්න ධර්මතා ටික ගන්නවා. ඔව් දැන් සිතක් ගත්තාම ඒකයි මම ඒ වගේ ධර්මතාවය දන්න දකින හින්දා මේ ටික මම මේ කතා කරන්නේ. දැන් අපි කියමු අපි හිතාගන්නේ අවිද්‍යාව පැත්තේ සංඛාරා කියන තැනින් විතරයි කර්මය කියලානේ. නම් කර්මයක් සම්පූර්ණ වෙන්න කර්මපතයක්ම වෙන්න. කර්මපතයක් කියන්නේ මේ පටිච්චසමුප්පාද චක්‍රයක්ම සක්‍රිය වෙන්න ඕන කර්මපතයක් වෙන්න. අපි
කියන්නේ අවිද්‍යාවෙන් ඉඳන් දුකයි.
අවිද්‍යාවේ ඉඳලා නැ උපාදානය දක්වාම යන්න ඕන. එතකොටයි සම්පූර්ණ කර්මය කියන එක වෙන්නේ. අපි කියමු දැන් ලෝභ සිතක් ගත්තොත් ලෝභසිත ඇති වෙන වෙලාවට පටිච්චසමුපාද අංග ටිකක් ගත්තොත් ඒ වෙලාවට අවිද්‍යාව පත්‍ය සංකාරා. හරිද? දැන් සංකාරය කියන තැනින් කර්මය මුකුත් නෙවෙයි කරන්න බෑ. චේතනා විතරයි මතක් වෙන්න. සංකාර පත්‍ය විඥාන ඒ සිතේ එක්ෂණිකව අකුසල සිතක තියෙන පටිච්චසමුපාද අංග ටික. අවිද්‍යාව පත්‍ය සංකාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම පත්‍ය චට්ඨායතන, චට්ඨායතන පත්‍ය පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තන. උන්න ලෝභය කියන එක යෙදෙන්නේ එතන. තණ්හා පච්චේ උපාදාන. ඔච්චරයි. දැන් මේ මේ සිදුවීම සම්පූර්ණ ඒ කියන්නේ කර්මයට විපාකයක් උපද්දවාගෙන ඒ විපාකයටයි තණ්හාව වේදෙන්නේ. එතකොටයි ලෝභ සිත. හරිද? වර්තමාන අවිද්‍යාවෙන් කර්මයක් කළා කර්මයට වර්තමාන විපාකයක් කළා විපාකයකටයි ලෝභ. එහෙම නැත්නම් ප්‍රතිසන්දි විපාකයකට නෙමෙයි. ඊට පස්සේ අපි කියමු පටික සිතක් ගන්නද? පටික සිතක් ගත්තොත් අවිද්‍යාපච්ච සංඛාරා සංඛාරපච්ච විඥාන විඥානපච්ච නාමං නාමපච්ච නාම රූපං කියලා තමයි. නාම රූප නාම රූපච්ච චත්තායතන චත්තායතනපච්ච පස්ස පස්සපච්ච වේදන වේදනපච්ච පටික. ඔතනයි පටික තියෙන්නේ. එහෙම නැත්නම් අර අවිද්‍යාපච්ච සංඛාරා කියන දර නෙමෙයි. වේදනපච්ච පටික. පටිකපච්ච උපාදාන. දැන් මොන දුමනසහගත සිත ඒ කියන්නේ අවිද්‍යාවෙන් කාමවචර කර්මයක් කරලා අපි කියමු දැන් මේ පෙනෙන රූපය ඇත්ත නොදන්නාකම නිසා අපි පේන රූපය ඇසිදිහගෙන මේ මිනිස්සෙක් නේ කියලා හිතමු. දැන් මේක තමයි මගේ චේතනාව කියන්නත් මිනිස්සෙක් කියලා හිතමු. හිතලා ඒ සිටීම නිසා මෙහි අපි හිතනකොට මෙහි නාම රූප වල මේ නාම ධර්ම වලට මේ ආයතන ටික හැදිලා ඊයෙත් සිටත මේ රූපේ ගැටේ. රූපේ ගැටීම නිසා මෙයා මේ හිතන ගැටි අතරේ රූපේ දැවෙන පැත්තට නැගුණා. චක්කුඤ්ඤා. ඊටවත් ඒ සිටත විරුද්ධ වෙනකොට ඔන්න දැන් මෙතන චිත්ත විදිය. මේ අරමුණ ආරම්භය ඒක ලෝභ වශයෙන් හෝ ද්වේෂ වශයෙන් හෝ මේ උචයි සිටේද?
ඒ ජවන් මට්ටමනේ.
ජවන් මට්ටම. එතකොට ඔන්න ලෝභ සහගත හෝ ද්වේෂ සහගත වුණාම ඒ සිත කර්ම. පටිච්ච සම්පාදයේ ගත්තාම අපිට පෙනෙන තැන ඉඳලා පෙනෙන දේ තුල හොඳට දකින්ද ඇහැට පෙනෙන දේ තුල කාමවචර මට්ටමේ විපාකයක් කියලා එකක් නැහැ. අපිට මේකම තියෙන කාම ධාතුව විතරයි. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු විතරයි. මේ කාම ධාතුවේ ආරම්භය ඇත්ත කාම ධාතුව පිරිසිදු නොදන්නාකම නිසා කාමයේ ඇති වෙන විදිහට අපි හිතලා ඒ හිතපු නිසා කාම මට්ටමේ විපාකයක් අපි හිතුවා. ඕනනම් අපිට පුළුවන් කාමවතර මට්ටමේ විපාකයක් නෙදී නැතුව මේ කාම ධාතුව නැත්තම් ඇහැ රූප සතු මේ කියලා මේ සීමා කරනක මනසෙන් දෙන්න තැනක කාම ධාතුව පිළිසිඳ දැකලා කාම ධාතුව ඇලෙන්නේ බෙදෙන්නේ නැතුව කාමයේ දුරුකල රූපය කර මැත්තේ ධ්‍යානයක් උපදින විදියට මෙනෙහි කළ ධ්‍යානයක් උපදව ගන්න පුළුවන්. දැන් ඒ රූපවිතර ධ්‍යානයක් ඇති කරගත්තොත් එතන දැන් රූපවිතරස් කම්මසකතත්ත උපචිතත්ත විපාක රූපවචර විපාක. දැන් මේ රූපාවචර විපාකයේද පෙර ජීවිතයක එකක් නෙමෙයි. මේ දැන් රූපාවචරයේ ඇතිවීම පිණිස අපි කර්මයක් කළ නිසා විපාකය. ඊට පස්සේ මේ ධානයට තණ්හාව යෙදුණු ධාන සතියට තණ්හා කළොත් තමයි අපි ප්‍රඥා ලෝකෙ උපදින්නේ. එහෙම නැත්නම් කාම මට්ටමේ තණ්හාවකට විපාකයකට තණ්හා කළ ප්‍රඥා ලෝකෙ උපදින්නේ නැහැ. ඒක නේද කියන්නේ. රූපාවචර මට්ටමේ ධානයකට තියෙන තණ්හාවකට තමයි ගුරු බ්‍රහ්ම ලෝකේ
උපදින්නේ. අවසරයන්නේ ඒ ඒ කර්මපත්‍යයට මූල ආරම්භය දෙන්නේ වර්තමාන අවිද්‍යාව කියන
වර්තමාන අවිද්‍යාව
විවරච්චිතක ප්‍රසංගය. ආයතන දෙක ඇතුළත මේ ඇහැ කන දිවනාගේ ශරීරයේ තියෙන මනසත් හැදෙන්නේ විතරයි.
ආයතන දෙක හැදලා ආයතන දෙක රූප සම්පතක්
දැක්කේ
නැහැ. ස්පර්ශයක් ඇතුළේ වේදනාව ප්‍රතිනා කියන චිත දක්වාම පුරාම කර්මෙන් හැදුණු ටිකක් හැබැයි ඒක කොහොම සීමා නැතර ගැටි මනසින් තියෙන. ඇයෙන් බැලුවේ පුදු මනස. කලකට සබ්දයක් ඇහුවේ සබ්දේ මොකද කියලා ගන්නේ සබ්දයක්. නාසයට ගඳ දැනෙනකොට ගඳ මොනවද කියලා නේ ගන්ධයක්. ඊට පස්සේ
එතන අර කාමාවචරකේ දැන් ඔය හදාගත්තු දේ මේ ආයතන වලින් අත්දකින්න පුළුවන් කියන හිතන මට්ටම
කාම කාමවචර කියලා කිව්වහම මේ විපාක මට්ටමේදී අපිට හම්බෙන කාම ධාතු ඒ කියන්නේ චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු
ඊළඟ මට්ටම
දැන් මෙතනදී මේකෙදි අපි අපි කාමයේ තුල විපාකයක් විඳිනවද කාමයෙන් මිදෙනවද කියන එකට ඉඩ තියෙනවා.
එහෙම.
අපිට කාම ධාතුවේ ඉපදිලා කාම ධාතුවේ පිවිසින දැකලා කාම ධාතුවේ නොයලිලා රූප ධාතුවේ උපදවා ගන්න පුළුවන් කමකට උනන් තියෙනවා.
ඒ දෙකේ වෙනස කියන්නේ දැන් කාම මට්ටම කියන්නේ එතකොට මේ ආයතන උපද්දලා මේක විඳින්න පුළුවන් කියලා හිතන මට්ටම වගේ දෙයක්
නේ. එතකොට කාම විපාක.
කාම විපාක. මේ අලුතෙන් හදන එක.
ඔව්. දැන් හැදිලා තියෙන ටික කාම පුරාණ කර්මයට කාම ධාතුවේ උත්පත්ති භවය. කාම ධාතුවේ උත්පත්ති භවය නැති.
ඒක විඳිනවා කියන එක 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 මට්ටමට යන්න පුළුවන්.
යන්න පුළුවන්. එතකොට කාම ධාතුවේ උත්පත්ති භවය තමයි මේ සීමා නොකරන ලද මනසින් පේන දැනක. මෙතන මේ පෙනෙන තැනක ඇහැ රූප චක්කු විඥානයේ කියන තැනක තියෙන ඇත්ත ඇති හැටි අපි නොදන්නව නම් නොදකින්ව නම් නොදන්නාකම නොදකින්කම නිසා ආපහු කාමයේ ඇති වෙන විදිහටම අපි හිතුවෝ අපි කියමු කාමයේ ඇති වෙන විදිහටම අපි හිතුවට පස්සේ ඉබඳු අධහසෙලින් අපි මේ ඇහැ රූප චක්කු විඥානයේ ආපහු උපදවනවා. එතකොට අපිට කාම විපාකයක්. ඒ කියන්නේ අපි හිතුවට පස්සේ අපි අපිට දැනගහම නාස්ති ජීවය දුර්වල යාන වාහන ඉදතමන් කියලා ඕවදලු සුත්තු කියන පුළුවන්කම තියෙනවා. මේ කාම භූමියේ විපාක. ඔය කාම භූමියේ විපාකයක් අපිට හම්බ වෙන්නේ ප්‍රතිසන්දි වශයෙන් කාම භූමියක විපාකයක් හදාගත්තේ ඉඳන් නෙමෙයි. කාම ධාතුවයි හම්බ වුනේ කාමයේ කාම ධාතුව පිරිසිඳ නොදන්නාකම නිසා කාමයේ කියනක අපි උපදවා ගත්තේ. ඒ කියන්නේ ඇස් ඉදිරි පිටට ආවේ වර්ණ සතහන. අපි මෙතන මේක රත්තරන් ගොඩක් නේද මේක මෙච්චර වටිනව නේද කියලා අපි හිතුවේ. හිතලා අපේ අදහසට අනුව සංකල්පච්ච විඥානං කියන්නේ රත්තරන් අපේ රත්තරන් කියලානේ අපි හිතුවේ. අපේ අදහසින් රත්තරන් කියන අදහසින් නමයි මේ දිහා බැලුවේ. බලල රත්තරන් වලට කැමැත්තක් ඇති වුණා නම් මේ රත්තරන් වලට තියෙන තණ්හාව පෙර ජීවිතයක තියෙන එක කියලා තියෙච්ච තණ්හාවක් නෙමෙයි.
මේ මොහොත
වර්තමාන අවිද්‍යාවට අවිද්‍යාවෙන් තමයි රත්තරන් හදාගන්නේ. එතකොට මේ රත්තරන් වලට තණ්හාව සාධාරණ ගහම ආයත රත්තරන් හදාගන්න මේ සාධාරණ එතකොට මුලින්ම ඇහැ හැදුණු මස්තම රූපය හැදුණු මස්තමට ගියේ උත්පත්ති භවය කියලා තණ්හා මූලිකයි. දැන් එහෙම හම්බෙච්ච ඇස් ඉදිරිපිටට ආපු රූපය අරඹය රත්තරන් කියලා හිතලා ඇහැ ගැන රූප ගැන ඇත්ත නොදන්නා කම නිසා රත්තරන් කියලා අදහසක් හිතලා රත්තරන් දිහා බලන්න අපි බැලුවනේ. බලනකොට ආපහු ඇහැ උපන්න රූපය කියන චක්කු විඥාන උපන්නනේ. ස්කන්ධ පංචකය අවිද්‍යා මූලික වර්තමාන අවිද්‍යාව මුල් කරගෙනයි
තියෙන්නේ.
එතකොට අන්න ඒ විදිහට බැලුවාමයි තණ්හාව ඇති වෙන්නේ. තේරෙන්නේ නැත්නම් කියලා බැලුවාමයි
අක්ක් තියෙනවා එල්ලිලා
මෙතෙන්ට පොඩ්ඩක්
අතටකම අක්ක් මෙහාට පොඩි එක
හුලම් බදනකොට මේ කෙලින් අතරමයි පල්ලෙහාට එල්ලෙන අක්ක්
රැකේ
කියලා බය හැමෝම ඒක ටිකක් උදම්
කරගෙන
කම කියන එක මම කිව්වේ ඒක තේරුම් එක අපි අපිට එක උත්තරයක් ලැබෙනවා මේකේ අපි හදාගෙනයි සතුටු වෙන්නේ කියලා. මංකියේ ඔය ටික හරියටම තේරුණාම අපිට උත්තරයක් එනවා. අපි සැප දුක් නිදින්නේ අවිද්‍යාව මුල් කාරණාව කරගෙන මානසින් හදාගත්ත ලෝකිකයි කියන ලෝකයකටයි කියන උත්තරයක් එනවා. ඇයි අපිට උප්පත්ති වශයෙන් හම්බ වෙලා තියෙන්නේ උප්පත්ති භවයේ ඇහැක් තියෙනවා නම් රූපයක් කියලා තියෙනවා නම් ඒ රූපේ ඇත්තක් තිබුණනේ. මගේ යථාභූත ස්වභාවයක් තියෙන අපි කවුරු කොහොම මොන විදිහට දැනගත්තත් ඇස් ඉදිරිපිට ඉන්න වර්ණ සටහන කියන එක
පෙන්නුම් කරන මත්තම තියෙන.
ඔව් අපි තාම නොදන්නා වෙන්න පුළුවන්. ඇස් ඉදිරිපිටට එන්නේ උප්පත්ති ඒ පෙර ජීවිතේට කර්මයට විපාකයක් ඇටියට හම්බෙච්ච ප්‍රතිසන්දි සිත නිසා අපිට උරුම වුණේ ඇහැකුත් වර්ණ සටහන් මාත්‍රයක් ඇහැ නිසා වර්ණ සටහන් මාත්‍රයක් වෙච්ච රූපෙකුත් මිසක අපිට රන් රිදි මුතුමැණි ගෙවල් දුරවල් දූදරු හම්බුන්නේ නැහැ. රාම බහන්ද රාම වස්තුකාමයක් හම්බුන්නේ නැහැ අපිට. ඒ වනේ ඔන්න ඔය මත්තම තමයි තණ්හා මූලිකයි කියලා කිව්වේ. කර්මවත්තේ කිලෙසත්තේ විපස්සවත්තේ කියලා ඔබට කියන්නේ. ඔබ තණ්හා මූලිකයි පංච උපාදානස්කන්ධ. පුරාණ කර්මයට හැදුණු ටික ඔච්චරයි. දැන් ඕක තුල ස්කන්ධ පරිහරණයේ තියෙන දුක විතරයි යාට තියෙන්නේ. දරුවෝ නිසා, ගෙවල් දරුවෝ නිසා, යාන වාහන මේ කිසිම දෙයකින් එන දුකක් නෑ. බාහිර ස්පර්ශ ආයතනයේ හරහා එන කිසිදු ඇලීමක් බැඳීමක් යාට නෑ. එන දුකක් විපාකයක් මුකුත් නෑ. මොකද එහෙ නිසාත් ඇහෙන් රූපයක් බලනකොට මේ ස්පර්ශය නිසා ඇති වෙන දුකක් මිසක මෙහෙ දුකක් නෑ යාට. කොටින්ම ප්‍රතිසන්දි මට්ටමේ තණ්හා මූලික ස්කන්ධ ටිකේ ලක්ෂණය තමයි කය කෙලවර කොට ඇති දිවි කෙලවර කොට ඇති වේදනාවක් විඳිනවා මිසක ශෝක පරිදේ දුක් දෝමන සුපායසයන්ට ඉඩ නැහැ. ඒ කියන්නේ මව් මලා, පියා මලා, සහෝදරය මලා කියලා අඳන්න සංයෝජන මුකුත් නැහැ යාට. තමයි එහෙම කිසිම දෙයකින් සැප දුක් විඳින්න ගිහිල්ලත් නැහැ, විපාකත් නැහැ යාට. තේරුණා නේද? ඊට පස්සේ උබඳු මට්ටමකින් තමයි ඉපදිලා තියෙන්නේ උපන්. ඔය පුරාණ කර්මය කියපු තැන අර ගස්ල බටේට හැදුණු ගහ වගේ මේ ජීවිතයේ බර ටික තියෙනවා. බඩගින්න දැනෙනවා, පිපාසි දැනෙනවා, තීත උෂ්ණ දැනෙනවා. මේ ටික අයිති යාගේ ජීවිතයට. එච්චරයි. එතකොට එහෙම තැනකින් ඉපදිලා මේ ආයතන ටිකෙන් ඒ ඉබඳු ආයතන ටිකට රූප සද්ද හැදිලා අපිට පෙනෙනවා. පෙනෙනකොට අපිට ඇස් ඉදිරිපිටට එන රූපයක සද්දයක තියෙන ඇත්ත ඇති හැටි නොදකිනකොට අපි ඇහැට පෙනෙන රූපය ආරම්භය මේ මගේ අම්මා තාත්තා දුව පුතා මේක ගෙදර ගස් කොළන් කියලා එකක් එකක් ගානේ අපි හිතලා තියෙනවා. හිතනවා රත්තරන් රත්තරන් මේ ඒව රත්තරන් කියන්නේ මෙහෙමයි මේව වටිනවා මේවා මෙච්චර මෙච්චර දේවල් කරන්න පුළුවන් කියලා අපි හිතලා තියෙනවා. ඊට පස්සේ දැන් ඇස් ඉදිරිපිට රූපයක් එනකොට ඒ දිහා බලන්න අපිට මිමි තියෙනවා. දැන් මේ මිම්මෙන් අපි ගාව තියෙන අදහසින් අපි ඒ දිහා බලනකොට අපිට මෙහෙ මිනිස්සුයෝ, පුද්ගලයෝ, පස්සෝ, රන් රිදී තියෙනවා වගේ තේරෙනවා. අපි දැන් මේ බහුතුකයේ ගල්ලගෙන දඟලන්නේ සැපදු කුඳින්නේ වර්තමාන අවිද්‍යාව නිසායි. මේ පංච උපාදාන ස්කන්ධයක් දැන් මේක අවිද්‍යාව මූලිකයි. එතකොට ඒකට තමයි අපේ තණ්හාව තියෙන්නේ. එහෙම බලලා අපි මනසින් හදාගෙන බලලා ජීවිතයේ දේවල් වලට තමයි දරුවට කැමති, රත්තරන් වලට කැමති, විදියට කැමති, ඉඩකඩම් වලට කැමති කියලා අපි වර්තමාන අවිද්‍යාවෙන් ශක්තිය වෙච්ච උපාසයට පුතුලයි මේ පසුරට යන කෙලෙදිය. වස්ලබු ගහ ඇතුලේ හැදෙන ගෙඩි වලයි ඇට තියෙන්නේ නැවත පළවෙන්න. නේද? බැරි වෙලා ගෙඩි හදු නැත්තම් ඇටත්. එතකොට දැන් මේ ටික යම් කිසි කෙනෙක් තේරුම් ගත්තොත් මේ පටිච්ච සම්පදාය හරියට තේරුනොත් වෙන විශාල යහපතක් තියෙනවා කියලා මම කියන්නේ. ඒ කියන්නේ අපි මේක මෙහෙම තේරුම් ගත්තොත් අපිට කවදාවත් ගොඩ යන්න බෑ. ඒ කියන්නේ ප්‍රතිසන්දි මට්ටමේ ඉඳ ළමයි කාම මට්ටමේ විපාකයක් අපි විඳින්න කියලා ගත්තොත්. ඒ කියන්නේ රන් රිදී මුතුමැණි ගෙවල් දුරවල් කියන කාම මට්ටමේ විපාකය පෙර ජීවිතයේ කර්මයක ඉඳලායි කියලා ගත්තොත්
බේරෙන්න බෑ.
අපිට බේරෙන්න තැනක් තියෙනවද කියලා බලන්න. බේරෙන්න බෑ. ඒ කියන්නේ තණ්හාව නැති කරන්න විදියක් නැහැ.
වර්තමාන අවිද්‍යාව යට යනවා හැංගි.
වර්තමාන අවිද්‍යාව නැති කරන්න අපිට ක්‍රමයක්
තියෙනවා.
අර මම අවුට්ගෝයින් සහ ඉන්කමින් කියලා එදා කතා කළේ මේ සීමා නොකරලද මනසකින් පුරාණ කර්මෙන් හැදිලා මේ ජීවිතයේ මේ ඉන්ද්‍රිය ටික විතරක් හැදිලා ඒ නිසා ඇතුළට පෙනෙන සීමා නොකරලද මනසකින් හම්බ වෙන වර්ණ සටහනක් විතරක් වෙච්ච මත්තම තමයි ඉන්කමින් වගේ කියලා අර පුරාණ කර්මෙන් හටගත්ත ටික. මෙහෙම හම්බ වෙච්ච තැනක මේ ඇත්ත නොදන්නාකම නිසා අපි මනුස්සය ගෙවල් දුරෝ රන් රිදී කියලා අපි හිතලා එබඳු අදහසකින් මේ දිහා බලලා අපි සපදුක් විදිහට මට්ටමක් තියෙන ඕකට තමයි මම අවුට්ගෝයින් කියලා කිව්වේ. මේ ඉඳන් අපි මෙහෙට යනකම් ඕකේ තමයි කෙලස් ටික තියෙන්නේ. එතකොට එතනදී වටේ තුනක් කර්ම වටේ විපාක වටේ කෙලස් වටේ කියලා එතකොට හඳුනනවා. ඒ කියන්නේ මේ ඇත්ත නොදන්නාකම නිසා රත්තරන් කියලා හිතනවනම් අපි ඒක හිතනව කර්මය කියලා. ඒ බඳු අදහසක් නිසා රත්තරන් කියලා රත්තරන් දිහා බලනවනම් ඕක තමයි විපාකය. රත්තරන් බලන සතුට යන්න පුළුවන්. ඊට පස්සේ ඒකේ කෙලෙසේ තමයි රත්තරන් වලට කැමැති ඉතුරු වෙන්නේ. කියන තැනක.
ඒ ටික
කර්ම විපාක කෙලෙසයි.
මේ මොහොතේමයි ඔය
මේ මොහොතේම
සේරම
ටික. ඒකයි මං කියවර එක සිතකයි තියෙන්නේ. ඔක අර විභංග ප්‍රකරණේ සිතක් අරගෙන බලන්න කර්ම සිතක් මෙව වෙන්න කර්මයයි විපාකයේ කෙලෙසි ඔක්කොම ටික එකතු කරලා තමයි මේ කර්ම භවයේ පනවන්නේ. එතකොට මේ පුරාණ කර්මයට උරුම වෙච්ච එකක් වුණා නම් ගෙවල් දොරවල් දූ දරුවෝ නෑදෑ ඉඩකඩම් මිල මුදල් කියන ටික අපිට මේ කවදාවත් රහත් වෙන්න බෑ ජීවත් වෙන්නේ. ඇයි? පුරාණ කර්මයෙන් උරුම වෙච්ච ටික අයිති වෙනවමනේ. ඒ ටික වෙනස් කරන්න බෑනේ පුළුවන්. එහෙනම් දූ දරුව ගෙවල් දරුව රන් රිදී මුතුමැණි කියන ඒවා දැකලා ඇති වෙන විපාකය කියන එක කාමය කියන එක මිදෙන්න බෑ එහෙනම් රහතන් වහන්සේලාට. නමුත් කාමය කියන එක වර්තමාන අවිද්‍යාවෙන් හදාගත්ත එක කාම ධාතුවේ ඉපදුන එක ඇත්ත. කාම ධාතුව කියලා කියන්නේ කාමේ නෙමෙයි. කාම ධාතුව කියලා කියන්නේ කාමයේ නෙමෙයි. ඒක දකින්න එපා. දැන් කාම ධාතුවට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ
කාම ගුණ ආදී.
ඈ කාම ගුණ කියලා. මේවට කාම කියන්නේ නැහැ ආරි විනේ. කාම ධාතුවට කාම ගුණයක්. ඒ කියන්නේ කාමයේ දුරු නොකල කෙනාට කාමයේ හදාගන්න හේතුවක්. කාම ගුණ උනේ කාමයේ තියෙන කෙනාට මිසක නැත්නම් ඒක කාම ගුණ වෙන්නේ නැහැ. ඒවනේ අපිට පෙර පුරාණ කර්ම දුප්පත්ති වශයෙන් ලැබුණ කාමය ඇති කරගන්න පුළුවන් මට්ටමක උදේ කාමයක් නෑ. දැන් වර්තේ කාම ගුණය කියන තැන පිළිසඳ නොදන්නාකම නිසායි අවිද්‍ය වර්තමාන අවිද්‍යාව නිසායි අපි කාමය හදාගෙන කාම විපාකයක් හදන්නේ. එතකොට කාමය කියන එක තියෙන්නේ අපේ මනසේ. කියන්නේ දේවල් දොරවල් රන් රිදී මුතුමැණික් දූ දරුව කියන හැඟීම අපේ මනසේ තියෙන්නේ. ඒක අපේ කෙලෙස්. ඔය කෙලෙසින් මේ රූපය දිහා බැලුවහම මේ රූපේ මට රත්තරන් වුණාම මේක වස්තුකාමයේ වෙනවා. වස්තුකාමයේ ඇති වෙන්නේ මට කෙලස්කාමයේ නිසා. එතකොට වස්තුකාමයේ සහ කෙලස්කාමයේ කියන ධර්මතා දෙකක් මට තියෙන්නේ වර්තමාන අවිද්‍යාවයි. එතකොට මේ පංච උපාදානස්කන්ධයක් කියලා කියන මේ කාම මට්ටම මේක අවිද්‍යාව මූලිකයි. ඉතින් දැන් මෙතෙන්දී මම හැමදාම මතක් කරන විශේෂම දේ තමයි මම ඒ කියන්නේ මේ කාම මට්ටමේ චක්කුසෝත ගහන ජීවා කාය කියන විපාක සිතක් ඇති වුණාට මේ විපාක සිත්තික පුරාණ කර්මයට කියලා දාන්න එපා. මේක පරිත්තයි. මේක කාමවචරයි. මේක වර්තමාන අවිද්‍යාවෙන්. ඒ නිසයි මේ අවිද්‍යාව නැති කරලා කෙනෙකුට කාම මට්ටමේ විපාක විඳින එක නැති කරලා ඕනම් ධ්‍යාන මට්ටමේ විපාකයක් උපදව ගන්න පුළුවන්. ඒකත් නැති කරලා අරූප වර්තේ විපාකයක් උපදවා ගන්න පුළුවන් කියන මට්ටමක් තියෙනවා. ඉතින් උපකාරණාවක් මුතු තේරුම් කරගන්න අපි පෙර ජීවිතේදී මේ වගේම කාම ධාතුවක ඉපදුනා නම් එදත් කාම ධාතුව පිරිසිඳ නොදන්නාකම නිසා නැතිනම් ඇහැ ඇහැට පෙනෙන රූපය ඇත්ත මොකද්ද චක්කු විඥානය කියන්නේ මොකද්ද කියලා මෙතන ඇත්ත නොදන්නාකම නිසා කාමයේ ඇති කරගත කාමයේ කියන්නේ ඇස් ඉදිරිපිටේ මෙහෙම රූපයක් එනකොටම මිනිසෙක් නේ ගහක් නේ ලස්සන ඉඩමක් නේ රත්තරන් නේ කියලා අපි හිතුවේ හිතල ඉබඳු අදහස් වලින් බලපු හින්දා අපිට රත්තරන් පෙනිලා රිදී පෙනිලා ගෙවල් දොරවල් පෙනිලා මේ තියෙන දැන් අපි කාමය කියන එක දන්නෙත් නැත්නම් කාමයේ විපාකයක් මේ කියලා දන්නේ නැත්නම් අපිට පෙනෙන්නේ මේ භෞතික දේවල් රන් රිදී මුතුමැණික්මයි කියලා එහෙම පෙනෙන මට්ටමක ආවහම ඒකේ මනස ගලවනවා කියන එක ලේසි නෑ දැන් අපි දන්නේ ඇස් ඉදිරි පිටට එන්නේ අපි කියමු වර්ණ සටහන් මාත්‍ර නැත්නම් අනාත්ම නාම රූප දෙකක් ඇත්ත නොදන්නාකම නිසා දරුව කියන අදහසක් මම හිතලා මම්ම හිතපු මගේම චේතනාවෙන් දරුව කියන අදහසින් මේ දිහා බැලුවට පස්සේ මට තේරෙන්නේ මේ වස්තුව දරුවා වගේ දැන් මම මේ දරුව හැටියට පෙනෙන මේ රූපේ දරුව හැටියට පෙනෙනකොට ඒ පෙනෙන්නේ මම්ම මෙහෙම බලපු නිසා කියලා නොදකිනකොට අපිට පෙනෙන්නේ ඇත්ත නොදකිනකොට මේ වස්තුව දරුව වගේ නේ තේරෙන්නේ එතකොට මෙතනදී තියෙන ඇලීම අතහරිනවා කියලද නවතර කරන්න බෑ අවද හරි දවසක දරු තණ්හාව නැති කරන්න නම් දරුවා කියන තැනක සිදුවෙන සිදුවීම ඇත්ත කෙටිය දකින්න ඕනේ. එදාට ඉබේම ලැජ්ජ වෙන්නේ. මේක පෙනෙන මට්ටමට ආවහම හරියට තිරසංගත සතෙක් එයාගේම ඡායාවකට රැවටෙනවා වගේ අපි අපේ මනසින්ම ඡායාවකට රැවටුණා නේද කියන තැනකින් ලැජ්ජ හිතන මට්ටමට එනවා. මම දරුවා කියලා බලලා කොච්චර සතුටුුණත් මෙතන තියෙන හම්මස් ලේනහර ටික දරුවා වෙන්නේ නෑ නේද? ඈ මෙතන කනබුන ආහාරය බත් පාන් කවුපු මුංගට ටික දරුවා වෙන්නේ නෑ නේද? මෙතේ චිත්තචෛතසික ටික දරුවා වෙන්නේ නෑ නේද කියන එක හොඳට එහෙට තේරෙනවා. මේ වැරද්දෙන් බැලුවහම දුක විතරක් නෙවෙයි විඳින්න පුළුවන් කියන නෝනක් යාපේ. එතකොට මොකද ඒක හේතුව දැන් සම්පූර්ණ ආවරණයක් මේක දෙන්නේ. කාමස්කන්ධ නිවර්ණය කියන්නේ කියන මොකුත් නෙමෙයි. මේක තමයි දැන් මම පුද්ගලයෙක් කියන සංඥාවෙන් මෙහෙම බැලුවාම මට පුද්ගලයෙක් කියලාම හිතෙන්නේ. නමුත් මම දන්නේ නැත්තම් මම බලපු නිසායි මට පුද්ගලෙක් පේන්නේ කියලා. මම හිතාගෙන පුද්ගලයෙක් ඉන්නවා කියලා. ඊට පස්සේ ඉන්න පුද්ගලයාට බොහොම ගරුසරුවටුව හෝ නැතිනම් තරහෙන් හෝ මම ලොකු වැඩසටහනක් ඊට පස්සේ ක්‍රියාත්මක කරනවා මේ ඉන්න ලෝකෙක ටිකක් සංවර වෙන්න. ඉතින් ඒකෙදි මම කියන්නේ මේ වැරද්ද අපිට ලියා ගන්න තියෙන එකම තැන තමයි මේ පටිච්චසම්පාදයේ සිද්ධියෙන් මේක ලියලා දෙනවා. ඉතින් පටිච්චසම්පාදයේ අපිට හරියට තේරුම් නැහැ කියලා කියන්නේ කාමෙ මිදෙන්න ක්‍රමයක් අපිට නැහැ. රූප භවෙ මිදෙන්න ක්‍රමයක් නැහැ. අරූප භවෙ මිදෙන්න ක්‍රමයක් නැහැ. ඇයි ඒ? කාම විපාකයක් වේවා, රූපම විපාකයක් වේවා, අරූපවචර විපාකයක් වේවා, කිමතුන් හිතන්ට ඒ තුන් විපාකයේම හම්බ වෙන්නේ මෙහි තියනවට නෙමෙයි. අපි ඒ අපි හිතල මෙහෙ බලන විදිහටයි මේ විපාක දෙන්නේ. නමුත් ඇත්ත ඇති හැටි බැලුවොත් අපි හිතල බලන විදිහ නෙමෙයි පවතින විදිය බලන්නේ. ඇහැට පෙනෙන රූපයක් තියෙනවා නම් රූපයේ දිහා බැලුවහම පෙනෙන විදිහකුත් රූපයේ දිහා පවතින ස්වභාවිකුත් දෙකක් තියෙනවා. එතකොට රූපයේ ඇස් ඉදිරිපිටේ තියෙන රූපයේ පවතින ස්වභාවය නොදකින හැම වෙලාවකම ඒ දිහා බලන්න මිමි අපි ගාව තියන හදාගෙන ආශ්‍රව කියන්නේ ඒකයි. මේක කෙනෙක් මිනිසෙක් කියලා ඊට පස්සේ ඒ අදහස් වලින් බැලුවහම අපිට ඒ විදිහටමයි පේන්නේ. අපි ලෝකයේ දිහා සතුටු වෙන්න පුළුවන් විදියට අරමුණු හදාගෙන තියෙන්නේ. අරමුණු හැදිලා තියෙන්නේ මේ පෙනෙනවා කියන තැනක තියෙන ඇත්ත නොදකින කම නිසායි. ඉතින් මේ මුළු ධර්මයේම පෙන්වන්නේ අන්තිමට ඇවිල්ලා කිටි කළ ඕක මගේ අදක්ෂකම වෙන්නේ. මේක පැහැදිලි කරන්න විතර වඩා වචන වලට නෑ. නමුත් තියෙන්නේ එක දෙයයි කියන එකයි මට කියන්න වෙන්නේ. මොකද්ද? අද අපි මේ සතුටු වෙන දුක් වෙන විදිහේ මේ වස්තු ටිකක් තියෙන මේව ප්‍රතිසන්දියෙන් අපිට උරුම වෙච්ච නෙවෙයි කියන එකයි මම කියන්නේ. අපිට ප්‍රතිසන්දියෙන් උරුම වුණේ මේ කය කෙලවරකට ඇති ටිකක් මේ ඇහැ ඇස් ඉදිරිපිටට ආව වර්ණ සටහනක් විතර කාම ගුණයක් විතරයි. ඒකද කාමයේ තියෙන කෙනෙකුට කාම ගුණේ පිරිසිදු දැකලා කාමයේ චුට්ටක්වත් විඳින්න නැතිව බේරෙන්න පුළුවන් මට්ටමක් තියෙනවා. කාම ධාතුවේ කාම භව කාම ලෝකේ උනා නම් ඒක විපාකයක් එහෙම උනා නම් අපිට ගොඩවන්න බෑ. කිසිම දවසක බුදු පසේබුදු මහ රහතන් වහන්සේ කාමයේ පහළ වෙන්නේ නැහැ. හැබැයි කාම ධාතුවේ පහළ වෙනවා. කාම ධාතුවේ සහ කාම ලෝකය කියන එක නැත්තම් කාමයේ කියන එක දෙකක් හැටියට ගන්න එක හේතු බරව. කාම ධාතුව වෙනමයි. කාමයේ වෙනමයි. එතකොට ඉතින් මේ පටිච්චසමුප්පාදේ තව හොයන්න පැතිකඩ ටිකක් තියෙනවා කියලා මම ඔය මතක් කරන්නේ. ඉතින් ඔය අදහස මුල් කරගෙන තමයි මම මේ පටිච්චසමුප්පාද ධර්මතා ටික කියන්නේ. ඉතින් බොහෝ කාලයක ඉඳලා ගොඩාක් දෙනෙක් විස්තර කරන්නේ විපාක කියලා යමක් තියෙන ඔක්කොම ටික පුරාණ කර්මෙන් හටගත්ත දෙයක්. ඒ විපාකයක තණ්හා උපාදාන දෙන තැන විතරයි කර්ම කියලායි කට්ටිය කියන්නේ. නමුත් මම කියන්නේ ඒක වැරදි. එතකොට මොකද කාම මට්ටමේ විපාකයකට අපි කියමු උත්පත්ති වශයෙන්ම කාම ධාතුව නම් අපි කාම භවය නම් උපන්. කාම විපාකයක නම් උපන්. හරි තණ්හා උපාදාන කියන තැනක කෙලෙස් සිදුනොත් කාම ධාතුවම අපව උපදින්න පුළුවන්. මං කියන්නේ රූප භවයක හෝ අරූප භවයක අපි උපදින්නේ කොහොමද? කාම භවයේ විපාකයකට රූපාවචර තණ්හාව කැටි කරගන්න පුළුවන්ද? කවදාවත් බෑ. අරූපාවචර මට්ටමේ තණ්හාව කැටි කරගන්න පුළුවන්ද? බෑ. නමුත් ඇත්තටම තියෙන ක්‍රමය තමයි කාම ධාතුවයි ලැබුණේ. ඒ නිසා කාම ධාතුව පිරිසිඳ දැකලා කාම විපාකයෙන් මිදිලා විවිච්ඡේව කාමෙහි විවිච්ඡේව අකුසලේ කාමයන්ගෙන් වෙන්ව අකුසලයන්ගෙන් වෙන්ව ප්‍රථම ධ්‍යානය හදාගන්න පුළුවන්. කාම ධාතුව කිරිසෙන් දැකලා ඔන්න ඒ ප්‍රථම ධ්‍යානය මට්ටම කියන්නේ රූප භවය මට්ටම. ඔන්න ඒ වේදනාවකට තණ්හාවකට රූප භවය උපදින්න පුළුවන්. ඒක තමයි
නව ආරම්භයක් නේ හම්බුනේ මෙතනින්. 31 තලයකට හෝ නිවනට යමු වෙන මුළු
සිද්ධාතම ඇරෙනවා. එතකොට තමන්ගේ පැත්ත ජීවිතයේ වෙච්ච පැත්තට හිත තබා ගත්තොත් අපි හරියට දැන් මෙහෙම බාහිර පැත්ත හැරලා ඉන්න කෙනා අනිත් පැත්තට හැරුණා. මේ බාහිර ආයතන එක්ක තියෙන කිසිම සංයෝජනයක් නැහැ. අපි තමන්ගේ පැත්තට හැරලා ඉන්න ඕනේ. අපි අද හැරලා ඉන්නේ අනිත් පැත්තට. එච්චරයි වෙනස. කෙටියෙන් ගත්තාම රූප ශබ්ද ගන්ධ රස පොට්ටප්ප ධම්ම කියන පැත්තට හැරලා තියෙන අපේ මනස හරෝ ගන්න පුළුවන් නම් තමන්ගේ පැත්තට. එතකොට ඕගලන්ට ස්පර්ශ ආයතන හයක් නෑ. කොයි පැත්තකින් හරවත් එකයි හම්බ වෙන්නේ. හටගෙන නිරුද්ධ වෙනවා කියන දර්ශනයක් එනවා. මේ ටිකෙන්ම ඕගලම දෙනවා. රූප ශබ්ද ගන්ධ රස පොට්ටම්බ ධම්ම කියන ආයතන හයෙන්මත් විදෙනවා. කාමවචර හැම දෙයකින්මත් රූපවචර හැම දෙයකින්මත් අරූපවචර හැම දෙයකින්මත් මිදෙනවා. යං කිච්ච සමුදය ධම්ම සම්බන්ත නිරුද්ධම්ම හටගන්න හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියන තැනක නුවණක් තියෙනවා. උච්චර්මය අන්තිමට කිටියෙන් ගත්තාම තියෙනවා. ඇත්ත උච්චරයි. ප්‍රතිසන්දියේ වශයෙන් පුරාණ කර්මයට හටගත්තු ධර්මතා ටික තුල ජීවත් වෙනවා කියන නම් එයාට මේ පැත්තට හැරෙන්නේ නැහැ. උච්චරයි තියෙනවා.
නව කර්මය සර තුම් භවයම ඔය බාහිරයට හැරිලා තියෙන මට්ටමක මේ තියෙනවා.
බාහිරේ කැරිලා තියෙන මට්ටමක තියෙනවා.
කාමාවචර කිව්වා.
ඒ කියන්නේ දැන් මේ අර මම උදාහරණයක් කියන්නේ දැන් අපි කණ්ණාඩියක් ඉස්සරහට ගියාම ඡායාව වැටුණාට අපි කණ්ණාඩියේ ඇයි පවුඩර් ගන්න නැත්තේ?
ඒක නැත්තච්චටි දන්නවා.
අපි දන්නවා එහෙ වැටුණාට මෙහෙ තියෙන ඡායාව කියලා. ඒක හම්බෙද්දි මේ පැත්ත වැරලා අපේ මනස තියෙන්නේ නේ. ඒ හින්දා යරතත් ඇත්ත වෙලා නැහැ. ඒ වගේ අපිට මේ රූප ටික මෙහෙම හම්බ වෙද්දි මේ ආයතනික නිසා මේ රූප තේන්නේ කියලා මෙහෙ බලද්දි මේ පැත්තට හැරිලා අපිට ඉන්න පුළුවන්. මේ අහුවෙන්නේ නැහැ. ඒක මං කී අපි මේ පැත්තට හැරිලා තියෙන එක මේ පැත්තට හැරෙන්න තියෙන.
උපද්දවලමනේ බලන්නේ කියන එක තේරෙන්නේ. රූප උපද්දවලමයි බලන්නේ විඳින්න කියලා තේරුම් ගත්තා නම් හම්බුනේ බාහිර හේම දෙයක් නැහැ. අපි ඇතුළේ තියෙන රූපේ අපි ඇතුළේ රූප උපද්දවලමයි මේ විඳින්නේ කියන එක තේරුම් ගත්තා නම්
ඔව් දැන් අපි ගාව කෙලෙස් නිසා අපි ස්කන්ධ ටික උපදවලා. ස්පර්ශය නිසා, විපාකය නිසා ස්කන්ධ උපදිනවා. කෙලෙස් නිසා විපාක ස්කන්ධ උපදිනවා. ඒ කියන්නේ දැන් අපි නිකමට කියමු. අපි යනවා අපේ දරුවා බලන්න කියලා කියන්නකො. දැන් ප්‍රතිසන්දියේ ඉඳන් තිබුණ එකක් නෙමෙයි. දැන් මේ අපේ මනස තිබුණ නිමිත්තක් මුල් කරගෙන ඇහැ හදාගෙන රූප හදාගෙන චක්කු විඤ්ඤාණය හදාගත්ත එකක් නෙමෙයි උනේ දරුවා බලන්න කියලා කියහම. තේරෙන්නේ දැන් මෙනෙහි කිරීමකින් තොරව ඇහැ තියෙන නිසා රූප ගැටිලා විඳින එක වෙනම සිද්ධියක්. සිහි කළා බලන්න කියලා ගිහිල්ලා ඇහැ හදාගෙන රූප බලනවා කියන එක තව එකක් නේද? එතකොට දරුවා කියන අදහස, දරුවා බලන්න ඕනේ කියන අදහසින් අපි ගියාම ආයතනේ විඥාන නාම රූප සලායතන කියලා මේ ටිකම ආයතන ටික හැදිලා ඒ ආයතන නිසා ස්පර්ශ වෙලා අපිට පෙනෙනකොට ඔතනදී ඉඩ නැහැ ඒ පෙනීමට සමගාමීවම දරුවා කියන අදහස එදෙන.
ඔය දෙක නේද සංඥා සර ආදි වචන පටික
ආදි වචන සම්පස්සේ සහ පටික සම්පස්සේ කියන්නේ එතන දෙක සම්බන්ධයි. ආදි වචනේ සම්බන්ධයි පටිගයට, පටිගයේ සම්බන්ධයි ආදි වචනේ. දැන් දරුවා බලන්න කියලා ගියාට පස්සේ ආයතන ටික උපදිනකොටම පෙරපස නැතුව මේ අදහසම එනවා. දරුවා කියන අදහසම එනවා.
පටිගය සම්පස්සේ පෝෂණය වෙනවා.
ඔව් ඊට පස්සේ ආයේ එතෙන්දී ආයේ වෙනස වෙන්නේ නැහැ. ඉඩක් නැහැ. එතකොට බැරි වෙලා අපි රූපය කියන එක පිරිසිඳ දැකලා තිබුණා නම් අපි දකින්නේ ඇස් ඉදිරිපිටට එන්නේ වර්ණ සටහනක්. තෙරණ තිබීම හටගෙන ඉතුරු නැතුව නැති වුණා කියන තැනකින් දැකලා තිබුණා නම් රූපේ පැත්තකට ආවහම බලන්න යන්න පුද්ගලය හෝ රූප අපිට ඉතුරු වෙලා නැහැ. ශූන්‍යතාවයක් ඉතුරු වෙනවා. එතකොට සිහි කෙරුවත් අපිට දැකපු දේ දැන් ඒක නිරුද්ධයි කියන නෝන එනවා. මොකද ආයතනය උපදන්න ආයතන ටික උපදවා ගන්න තරම් අවිද්‍යාවක්. මැරෙනකම් මැරිලා ඉපදුන උපන්න දවසින් මැරෙනකම්ම ආයතන ටිකේ පවතින එකම චිත්තජීවි ටිකකින් නෙමෙයි. සිතක් සිතක් ගානේ ආයතන ප්‍රසාද පිහිටා. ඔය විදිහේ අන්න එදාටයි හරියටම ආයතනය ගැනිතිය දකින්නේ. ඒ කියන්නේ එක සිතක් ගන්න විඥානේ පිටනකොටම නාම රූප වල සලායතන වෙනවා. ඒ සිත නිරුද්ධ වෙනකොටම විඥාන නාම රූප සලායතන කියන ටිකම ඇතනේ. ඒක නිරුද්ධ වෙනවා කියන සිද්ධියක්
වෙනවා. ඒක තමයි අතීතේ කුසලයක් කරලා දෙනවා ඒක පරිසම්බේ යන ඒ කොහොමද බලපන්නේ?
ඒකට වෙන්නේ බලපානවා කියලා මේ ආයතන ටික වෙනස් වෙන එකමයි වෙන්නේ.
එතකොට ප්‍රධාන වශයෙන් අප ආයතන වල අලුතින් නව කර්ම නිකුදුන්නේ. එතකොට අරවේ තියෙන එතකොට
ඒකට පුරාණ කර්ම වල සැප දුක් කියලා දෙකම තියෙන හින්දා තමයි එතකොට කියනවා කළු කර්ම, සුදු කර්ම, කළු සුදු කර්ම, කළු දුනෝ සුදු දුනෝ කර්මශේකයෙන් පවතින කර්ම කියලා. දැන් අපිට ආයේ අපි මිනිස්යන්ට කියන්නේ කළු සුදු කර්ම කරන අය කියලා. ඒ කියන්නේ කළු කර්ම තමයි ඒකාන්තින් අවීචියාදී අපාය. කෙලින්ම දුකම විතරයි ඒ ස්පර්ශය. සුදු කර්ම කියලා කියන්නේ කෙලින්ම බ්‍රහ්ම ලෝකේ. එතන දුක නැහැ, සැපම විතරයි. අපිට කියනවා කළු සුදු කර්ම කරපු අය කියලා. ඒ කියන්නේ කුසල විපාකත් විඳින්න වෙනවා, අකුසල විපාකත් විඳින්න වෙනවා. ප්‍රතිසන්දිය කුසල මට්ටමකින් ගත්තට දැන් දුක්ඛාගත කාය විඥානය එහෙම උපදිනකොට ඒ අකුසල කර්ම. අකුසල. කුසලයකට සැප ලැබෙන්නේ නැහැ. මේ 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 කුසලයකට දුක ලැබෙන්නේ නැහැ. එතකොට අපි ජීවත් වෙන දැන් අපේ ජීවිතය බලන අපි කුසල ධර්මත් කරනවා, අකුසල ධර්මත් කරනවා. ඒ වගේ එක්ෂණිකවත් කුසල ධර්ම සහ අකුසල ධර්ම කියන ටිකේ සම්බන්ධය තියෙනවා අරමුණක් අරමුණක් ගන්න. මේ
සංඥා සබන් තනගන්න අහන්නේ දැන් ඔය අලුතෙන් කරන ඒවානේ විපාක
විපාක පැත්තක තමයි
බලනවා. එහෙම ඒ එන එක එතකොට දැන් මේ මේ අලුත් කර්ම හදන්න නැති මට්ටමක ඉන්න සිතකට ආයතනික එන අකුසලයක් හින්දා එන එක දෙන්න පුළුවන්. එතකොට කාය විඥාන මට්ටමින් විතරයි නේද මේ සැපක් හරි දුක් හරි
සැපයි දුකයි
දෙකයි කාය විඥානට දෙන්න බෑ
අනිත් එක මට්ටමකින්වත් නෑ. මොකද
දරුවෝ නැති වෙලා දුකක් දෙන්න බෑනේ හැමදෙම.
එහෙම මානසින් උපදින දුක් නෑ, අවිද්‍යාව නෑ. ඒකයි දැන් එයාට කය කෙලවර කොට ඇති, දිවි කෙලවර කොට ඇති වේදනාවක් විතරයි ලැබෙන්නේ. පුරාණ කර්මයට අයිති ඔච්චරයි. කටුවක් ඇවුනොත් ඒන දුක කෙලස් ඇති වුණත් නැති වුණත් දැනෙනවමයි.
අනේ දැනීම විතරයි. ඒමත්
ඒ දැනීම ඒට මෙහා වෙන දුක් කිසිම දෙයක් එයාගේ ජීවිතේ නැහැ. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධ දුක නිරුද්ධ කළා, ස්කන්ධ පරිහරණයක් කරනවා. මේ පුරාණ කර්මෙන් හටගත්ත මේ ජීවිතින්දේ තියෙනකන් සැප දුක් ටික විඳිනවා. පුරාණ මේ 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 ගුරුදර දහතබෝ, ඒ කියන්නේ වැඩිපුර දරකට දුක අයින් කළා.
එතනක් සාමාන්‍යයෙන් සැප දුක් මට්ටම කියෙදෙන්නේ නැහැ නේ. දැන් අලුතෙන් හදන්න ඕනේ මේකට.
ගුරුදර මට්ටමද ඔයයන් අපි මොකද ජීවිතින්දේ සම්බන්ධ ජීවිතින්දේ මේ කය ආයතන මුල් කාරණාව කරගෙන ඇත්තටම සැප දුක් කියන ටික හම්බ වෙන්නේ කය කාය ස්පර්ශයෙන් විතරයි. අනිත් ස්පර්ශ ආයතන පහෙන්ම හම්බ වෙන්නේ සෝමනස්ස දෝමනස්සය. මෙයාට සෝමනස්ස තුපේච්චයි දෝමනස්ස තුපේච්චයි. ඊට පස්සේ මේ කයට සැප දුක හම්බ වුණාට ඒ සැපෙත් එයා උපේච්චයි දුකෙත් උපේච්චයි.
අන්නවද
හරිද? එයා සැපේ සතුටු වෙන්නෙත් නැහැ, දුකේ දුක් වෙන්නෙත්. ඒ හින්දා මනස හැම වෙලාවෙම ස්පර්ශ ආයතන හයෙම උපේක්ෂයි. ඒකයි අලුත් කර්ම නැහැ. ඒ මානසික මට්ටමින් අලුත් කර්ම නැහැ. නමුත් සැප දුක් කියන ටිකක් තියෙනවනේ මෙතන තමයි. එයාගේ උපේක්ෂ සහගත බවට උද්දෙන් සැප දුක් කියලා ටිකක් තියෙනවා දෙකක්.
ඒ ටිකක්
ඒ ටික පුරාණ කර්මයේ ජීවිතය අතහැරන දවසට ඒ ටිකක් අතට.
දැන් ඕක කතා කරන්නේත් අපි ලෞකික මට්ටමේ ඉඳන් එයාට සැප දුක තියෙනවා කියුවට එතන ඒකය දෙන්නෙත් නැහැ.
එතන මේ වගේ රළු කයකින් විඳින සැප දුකක් නැහැ. අපි කිම අවස්ථාවට ස්පර්ශය නිසාම තප ඇතුල ස්පර්ශය නැතිනෝ නැතිනෝ කියන තැනකින්ම ඒ සැපෙත් අනිත්‍ය දකින්න දුකෙත් ඒ සැපේ ඇලෙන්න පයන් එයාට යමක් හම්බෙන එක අනිත්‍ය දකින්න. ස්පර්ශ නිසා ඇතිවෙන දුක ස්පර්ශ නැතිනෝ නැති වෙනවා කියලා ඇත්ත දකින්න ගැටෙන්න දුක් වෙන්න තරංගවත් කාලයක් දකින්න එක අනිත්‍ය
දකින්න. උපේක්ෂාම
උපේක්ෂා වෙලා තියෙන ඒ නිසා. ඉතින් දැන් ඔකෙදී අර කයිමත් මට මතක් කරන්ට ඕනෙකම තිබුණේ ඇත්තටම අපිට පුරාණ කර්මෙන් අයිති මේ ජීවිතේන්ද්‍රිය මුල් කාරණාව කරගෙන ටික විතරයි. බාහිර ස්පර්ශ ආයතන හය හරහා සම්බන්ධ වෙලා විපාක හොඳට හරි නරකට හරි විපාක විඳින හැම දෙයක්ම දකින්ද වර්තමාන අපේ කෙලෙසයකට හදාගත්ත එක අවිද්‍යා මූලිකයි. එතකොට මේ ස්පර්ශ ආයතන හයි අපි සැප දුක් විඳිනවා කියන තැන තමයි ඔතන තමයි අපිට දැන් සැප දුක් විඳිනවා විතරක් නෙමෙයි ඒ සැප දුකත් විඳලා නැවත සසරට යන්න කෙලෙසෙත් තියෙන ওই මට්ටමේ මේ පැත්ත එකකින් නෙමෙයි. එතකොට අපිට පුරාණ කර්මෙන් හටගත් මේ ආයතන ටික පරිහරණය කරමින් ආයතනෙන්ට හමු වෙන වස්තු ටික පිරිසිඳ දැකලා ඒක ඇලිලා ගැටිලා සතුටු වෙන කෙලෙසි අයින් කරගන්න. ඒ කියන්නේ අපේ මනසේ තියෙන කෙලෙසි අයින් වුණොත් අපිට අහිමි වෙන්නේ අයින් වෙන්නේ රන් රිදී මුතු මැණික් ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩන් දූ දරුව කියන ටිකක් අයින් වෙන්නේ අපිට. අයින් වෙන්නේ
ඒ තියෙන අවිද්‍යාවමයි අයින් වෙන්නේ.
අය අවිද්‍යාව කෙලෙසි අයින් වුණොත් ඔය වස්තුකාමයේ ඔක්කොම අතහැරෙනවා. එදාට අපිට තණ්හාවයි නැති වුණා කියන්නේ. ඇයි දරුවට තියෙන තණ්හාව නැහැ, ගෙවල් වලට තියෙන තණ්හාව, රන්දෙදී මුතුමැණිකොල්ලට තියෙන තණ්හාව. හැබැයි එකක් මතක තියාගන්න, දරුව හැටියට දකිනින් තණ්හාව නැති කරන්න බෑ. රත්තරන් හැටියට දකිනින් තණ්හාව නැති කරන්න බෑ. එයාට දරුව නැති වෙන්න ඕනේ ඉස්සරහ රන්දෙදී නැති වෙන්න. ඒක නැති වෙන්න නම් මොකද වෙන්න ඕනේ? ඒ ආරම්භය තියෙන කෙලෙසයි. කෙලෙසයි වෙන්න නම් කෙලෙසිය ඇති වෙන්න හේතු වෙච්ච වස්තුව පිරිසිදු දකින්න. කියලා මෙහෙම ආපව අවිද්‍යාව දක්වාම යනවා.
සතර මහා ධාතුවේ යථාර්ථය දැක්කම දැක්කමින් පටන් ගන්න
උපාදාය රූපය.
උපාදාය රූපය.
උපාදාය රූපය ඇත්ත ඇත්තට දැක්කමයි ඇත්ත මේකනම් අපේ මනසෙන් උදව් අදහස්
නැත්තේ.
කියන්නේ අපිට කෙටි අදහස තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන සබ්බේ ධම්මා අනාත්තා කියලා එයාට ඒ වචනේ හොඳ හයියක් මින්මා. එහෙනම් එයා හොඳටම දන්නවා සියලු ධර්ම අනාත්මයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා.
අපිට සත්පුරුෂ ආත්මභාවයේ දෙනවාගෙන අපේ මනසේ මේ ඔක්කොම ගති ටික තියෙන්නේ නේද එහෙනම් කියලා දෙනවා.
එතනින් තමයි
අපේ මනසේ තියෙන ගති ටික මෙහෙන් ප්‍රකට වෙනවා. මේ තියෙන. ඊර උත්තරයක් කියනවා යාට ආයේ චුට්ටක් තියර දැකයක් නැහැ. මෙහි සත්‍යයේ ඉන්නවද පුද්ගලයේ ඉන්නවද කියලා. එයා හොඳට දන්නවා. නිල ධර්ම අනාත්මයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් අනාත්මම තමයි මේ ආත්ම සංඥාවක් කියලා. මේ අනාත්ම නොදන්නා කම නිසා මනසේ දිච්ච ගතියක් පුද්ගලකම කියන්නේ. මෙතන තියෙන වෙනස තමයි හොයාගන්න බැරි අපිට හිතෙන්නේ මේ රූපය ආරම්භයේ අපේ මනසේ මේ ගතිය ඉදිරියට තියෙන්නේ කියලා. අපේ මානසික ගතිය ඉදිරිය තියෙන කියන එක නොදකින කම හේතුයි මේ මෙහි තියෙන කියන එක
එහෙමම
ගන්න. දැන් අපිට මෙහි පුද්ගලෙක් පේනවා කියනකොට විශාල රවුමක් ඇවිල්ලා මේ තියෙන. වර්ණ රූපය නොදන්නා කම නිසා පුද්ගලයේ සත්‍යය කියන ආශ්‍රය ටික එදිලා. ඒ ගති ටිකෙන් මේ දිහාත් බලලා ඊට පස්සේ අපි සතුටු වෙලා තියෙන්නේ පුද්ගලයෙක් ගැන ඇලිලා ගැටලා තියෙන්නේ.
අතරමැද්දේ පවතින උපාදාය රූපය ගැන කිසිදු අවබෝධයක්
නැහැ. ඒ යථාර්ථය දන්නෙත් නැහැ. යථාර්ථය නොදකීම නිසා මානසික ඇතිවිච්ච ගති ටික දන්නෙත් නැහැ. ඒ ගති ටික නොදන්නා කම නිසා එහෙම බලල මේ පෙනෙන්නේ කියන එක දන්නෙත් නැහැ. අපි විශාල චක්‍රයක් ගිහිල්ලා මේ තියෙන්නේ. ওই ටික ඔක්කොම අර මුලින්ම ඇස් ඉදිරි පිටට පෙනෙන රූපය ඇත්ත ඇති හැටි පෙනෙන මේ ටික විතරමමයි පුරාණ කර්මෙන් හටගත් ඇත්ත. වර්ණ සටහනක් ඒ ටික නොදන්නා කම නිසා ආත්ම සංඥාවක් ඇදිලා ඒ ආත්ම සංඥාවෙන් බලලා වස්තු මේ වස්තුව කාමයක් කරගෙන මේ වර්ණ සටහනක් එන්නේ වර්ණ සටහන නොදන්නා කම නිසා මිනිස්සෙක් කියන අදහසක් දෙන මේක කාම සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ. දැන් මේ කාමයෙන් මම මේ කාම උපාදා කාමයෙන් මම මේ රූපේ ගන්න හරිද? උපාදාන වශයෙන් ගත්තාම මේ අදහසින් දැන් මිනිසයා කියලා මේ අදහසින් මම මේ දිහා බලන ඒකයි මේකට උපාදානීයයි මේ රූපෙට කියලා කියන්නේ. මගේ උපාදානයේ පතිත වෙන්න හේතුයි මේ රූපේ. උපාදානයේ මංගාව තියෙන්නේ රූපේ උපාදානීයයි මගේ උපාදානයට හිතයි. දැන් මම මගේ මිනිසයා කියන අදහසින් මේ රූපෙ දිහා බැලුවාම දැන් ඔන්න මේ රූපය මිනිසෙක් ඇටිට වෙන්නේ. දැන් වස්තුකා දැන් මේ කෙනෙක්මයි විලා දැන් මේ කෙනෙක්මයි කියලා පවතින තැනක මම වස්තුකාමයේ පරිහරණය කරන කෙනෙක්. මම කාම භෝගියෙක් වෙලා
සනසයි. දැන් සනසට අරමුණ අපිට ඡායාමත් තමයි ඒ විපාකමත් තමයි පුරාණ කාලේ. ඊළඟට ඒක දිහා දැන් මන ධම්ම කියන මස්තම නේද එන්නේ. ඡායාවක් දර්ශනය වෙන මත්තම එතන උපාදාය රූපේ දර්ශනය වෙනවා. ඒක පුරාණ කර්මයේ විපාක. ඊළඟට දැන් අවිද්‍යාවෙන් මේ මොහොතේ අවිද්‍යාව හින්දා හිතන ඔන්න එළියේ දෙයක් කියලා. ඕක හැබැයි මනසට පෙන්වන ධම්ම මත්තමක් විතරයි. මන ධම්ම
හැම වෙලාවෙම ඇස් ඉදිරි පිටට ආවේ ඇහැ රූප චක්කු විඤ්ඤාණය කියන තැනකින් තමයි වර්ණ සටහන කාඩේ.
ඒක පුරාණ.
ඔව් පුරාණ. ඔය ඇත්ත නොදකිනකොට නොදන්නාකම අවිද්‍යාව. දැන් ඇහැ රූප චක්කු විඤ්ඤාණය හේතුව නෙමෙයි අවිද්‍යාවේ හේතුවෙන්
හිතන්නේ.
අන්න දැන් මතක තියාගන්න මම මේ හිතන්නේ හිතාගෙන ඉන්නේ රූපයට කියලා හිතුවා. රූපයට නෙමෙයි
රූපයට නෙමෙයි
රූපේ නොදන්නාකම නිසා කියන සිද්ධියක් මෙතන තියෙනවා.
රූපය කියලා හිතන ස්වභාවයක් මෙතන.
ඔව් රූපයටයි හිතන්නේ කියලා රූපය ගැන ඇත්ත නොදන්නාකම නිසා පුද්ගලයෙක් කියලා මම හිතනවා නම් දැන් මේ හිතීම අයිති රූපයට නෙමෙයි
අවිද්‍යාවයි. එතකොට ඒක
ඇත්ත නොදන්නාකම නිසා.
ඔව් මන ධම්ම කියන එකේ ඇත්ත නොදන්නාකම හින්දා ඒක
රූපය නෙමෙයි. දැන් මෙතෙන්දී ඇහැයි රූපයයි කියන දෙකේ ඇත්ත නොදකින්නකම එක. මොකද දැන් ඇහත් ඉදිරි පිටට ආපු රූපය ඇත්ත නොදකින්නකම නිසායි රූපයට හිතනවා කියලා හිතාගෙන හිතන.
ඔව් ඒක නේද? ඒ රූපය කියන එක ඇත්තටම දැන් මනසට අරමුණු වෙන දෙයක්.
ඔව් නමුත් දැන් මෙතෙන්දී මේ මට්ටමට අපි කියන්නේ චක්කු විඥානය යන ගණිතය
යනවනේ. ඔව් ඒ ටික අර පුරාණ කර්ම
කියන පුරාණ කර්මය කියන ටික. ඔව් ඇහැ රූප චක්කු විඥාන ඇස් ඉදිරි පිටට පහළච්ච රූපය කියලා කියන්ටකෝ.
එහෙමයි.
මේ ඇහැට පෙනෙන රූපය දැන් මේ ඇහැ මුල් කාරණාව කරගෙන පහළ වෙන සිත් ඔක්කොම චක්කු ද්වාරය යන නමින්ම යනවා. එතකොට ඇස් ඉදිරිපිට ආපු රූපේ ඇත්ත ඇති හැටි නොදන්නකම නිසා මම පුද්ගලයෙක් කියලා හිතනවා නා.
ඒ
දැන් මම පුද්ගලයෙක් කියලා හිතන එකට සම්බන්ධ ඇහැ රූප චක්කු විඥානෙ නෙමෙයි. අවිද්‍යාවයි
සංසිද්ධ
මනෝ විඥානෙනුයි හිතන්නේ. හිතන ටික අයිති හැම වෙලෙම මන ධම්ම මේ කියන ටිකට මනස ධර්මාරමන මනෝ විඥානෙ කියන ටිකටයි අයිති හිතන තැන. හැබැයි ඒක අවිද්‍යාවක්.
ඔව් මේ මොහොතේ අවිද්‍යාව.
ඔව් මේ මොහොතේ කිව්වේ මේ ඇහැ මේ දැන් ඇහැ ඇස් ඉදිරිපිට ආපු රූපේ මේ ටික නොදන්නාකම.
නොදන්නාකම. ඔව්. ඒ නොදන්නාකම හින්දා දැන් අවිද්‍යාවෙන් අලුත් සංකාරයක් හදන ඔය රූපයක් තියෙනවා
කියලා. ඔව් මේ මේ පුද්ගලයෙක් මිනිසියෙක් කියන අදහසක් තමයි මේ නිමිත්තත් එක්කමයි හදාගන්නේ.
ඔව්.
ඒකයි දැන් පැත්තකට ගියත් එයාට දැන් හිතපේකත් එක මේ අහවලගේ හැඩය කියන එක තියෙනවා.
ඔව්. හිතෙන් විතරක් බලත හැකි.
බලත හැකි. ඒකයි දැන් පත්‍රයක කඩදාසියක තිබුණොත් එයාට අඳුර ගන්න පුළුවන් මේ අහවලානේ. කියන මොකද තමන්ගේ මනසේ තියෙන
එකමයි නන්ද කරනවා.
එළියට. එතකොට ඔය ටික තමයි වර්තමාන
අවිද්‍යාව.
ඊට පස්සේ හැම වෙලාවෙම බාහිර දිහා බලන දැන් එයාට ඇහැක් තියෙනවා. මේ තියෙන එක සිහි කරලා මෙහි බලන්නේ හොයන්නේ. මේ ඇස් ඉදිරිපිට මෙබඳු වස්තුවක් ආවත් එනකොටම තමන්ගාව තියෙන එක සිහි කරලා දැනගන්නවා මිසක මේ තියෙන කේ ඇත්ත දකින්නේ නැහැ. දැන් ඉස්සෙල්ලාම අපි මෙහෙම සප්‍රිය මහත්තයා කියලා හිතුවා කියන්ට දැන් හිතනවා කියන ටික ඔක්කොම මගේ මනසේ
තියෙනවා.
ඇස් ඉදිරිපිටට මේ රූපේ එනකොටම මම මගේ අදහස සිහි කළ දැනගන්නවා මිසක මම මේක දන්නේ නැහැ. ඊට පස්සේ බලන්න ඕන වෙනකොටත් මගේ අදහස සිහි කළම මේ දිහා බලනවා මිසක මට මේක මුකුත් උනන. එතකොට බලනවා සහ පෙනෙනවා කියන ටිකම මම කෝෂයක් ඇතුළේ ඉන්නේ. ඉබ්බ කටුව ඇතුළේ වගේ මගේ මනසෙන් හදාගත්ත දෙයක් තුලයි මම ඉන්නේ.
කොට නිකන් ෆොටෝ එකක් දැක්කත් ඇති මේ දේශක් කියන හත්ය කරන්න
කරන්න ඇති පත්‍රයේ කඩවාසිය තිබුණා මේ අහවලා කියන එකමයි එන ඒකද විද්‍යාව නම් ඉති කෝෂයක් ඇතුළේ ඉන්නවා කියලා කියන්නේ පවතින ඇත්ත අපිට කවදාවත් හම්බ
වෙන්නේ මේ දේශප්‍රිය කෙනෙක් නෙමේ මේ සතරම අරුභහසේ ඊයේ දුණු පරියායේ තේරෙන තාක්ක මේ කෝෂය ඇතුළේ දේශප්‍රිය ජීවත් කරව කර බලන්න පුළුවන්
මොකද කවදාම හරි දවසක එයාට හොඳට තේරෙන්න ඕනේ අපිට රන්ටදී මුතුමනි ගිවල් ගිරුවල් මෙහි හම්බ වෙන්නේ මෙහි බලපු එක නැසයි කියන අවබෝධය ආපු දවසටයි මේ ඇත්ත නැත්ත නෙමෙයි කියන එක තේරෙන්නේ. ඒක එයාට මේ රත්තරම වෙනවා විදීම වෙනවා ඕකේ ඇලිම නතර කරන්න බෑ.
සංඝංශ එතකොට ඇත්තටම දකින්න ඕන දැන් මේ මොහොතේ අවිද්‍යාවෙන් කරන අපිට සෞඛ්‍යයක් තියෙනවා. ඒකම නේද මේ ඕක දැක්කොත් ඕක නැතිනේ.
අපිට අතීතේ රහගන්න බෑ. වර්තමානයේ
ගන්න දෙයක් නැහැ.
සංසාර සුගතා කියලා කියන්නේ. අවිද්‍යාව කියන්නේ තවපතින් ගත්තාම ගාන කර්ම ප්‍රතින් හටගත්ත ටික ඒ ආකාරයට වෙනස්කම තමයි. ගාන කර්මය හටගත්ත ටික එතකොට සත්වාකාරයෙන් දකිනවා නම් ඒක විද්‍යාව. එතකොට වැරදි කෝණ නැහැ. වැරදි අදහස ඉතුරු වෙන්නේ නැහැ. කාම රූප ආරූප කියන විපාක ඉතුරු වෙන්නේ නැහැ. කාම ධාතු ඉදිරියලා කාම ධාතු ප්‍රතිපද දකිනවා කියන තැනදී ජීවත්. අපිට වෙන අවිද්‍යාවක් හදන්න බෑ. වර්තමාන අවිද්‍යාව
නිරර්ථකයි.
වර්තමාන අවිද්‍යාව නැති කරන්න කියලා කරන්න තියෙන්නේ පුරාණ කර්මයට හටගත්ත ටික පිළිසින් දක්වන්න. එතකොට අපිට බේරගන්න වෙනවා අනිවාර්යයෙන්ම පුරාණ කර්මයට හටගත්ත විපාක ටිකේ සීමාව කොතනද වර්තමාන අවිද්‍යාවෙන් හටගන්න විපාක ටික මොකද්ද කියලා බේරගන්න වෙනවමයි. වර්තමාන අවිද්‍යාවෙන් හටගන්න විපාක ටිකත් අපි පුරාණ කොටට දැම්මු. අපිට මේක බෙදා ගන්න දෙරෙන්න තරක් ඉතුරු වෙන්නේ.
එළිදී.
තමයි අපි යන්නේ.